ඊළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, අගෝස්තු මාසේ 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් තිබ්බා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන, ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන. එදා ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරු මං හිතන්නේ 50ක් විතර කතා කිව්වා. ඒ 50 දෙනාගෙම මතේ වුණේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා. අපි සාකච්ඡා කරුවේ ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක, විකෘතිපති වැඩවගේ වාර්තාව, ප්‍රසන්න නැමැතිවත් කතා කිරුවා, මමත් කතා කිරුවා. ඉතින් ඒ වාර්තාව අනුව අපේ රුසාන් ඇමතිතුමා පීවරක් ගත්තා. මමත් පීඩා ඇමතිවරයෙක් හැටියට කටයුතු කළා කියලා ඇමතිවරයාට සම්පූර්ණ බලතල තියෙනවා. ඉන්ටර්වියු කමිටි එකක් පත් කරන්න. දැන් ඉන්ටර්වියු කමිටි එක පත් කෙරුවා. දැන් ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ උනේ මේ අයින් කරපු නිලධාරීන් අධිකරණයට ගියා. අධිකරණයට ගියා. මෙතන මම අධිකරණයට දොස් කියන්නේ ඇමතිතුමා පත් කරපු ඉන්ටර්වියු කමිටි එකක් තියෙනවා. මේ දූෂිත නිලධාරීන් අධිකරණයට ගියා. අධිකරණය දැනගන්න ඕන අගෝස්තු මාසේ 24 වෙනිදා දවසක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබ්බා. බලන්න මේ ඒ විවාදයේ හෙඩ්ලයින්. ක්‍රිකට් ආයතනයේ කෝටි 600ක පිල්ලිගාඩා. හැම පත්තරේම මේක ගියා. අපේ නීතියේ සංකල්පයක් තියෙනවා ජුඩිෂල් නෝටිස් කියලා. මං හිතන්නේ නීතිඥ මාතෘර නෑ වැඩිය. අධිකරණයේ දැනගත යුතු කරුණු තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, උදාහරණයක් වශයෙන් අධිකරණය මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පළත් ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් ප්‍රසම්ෂන් පූර්ණ නිගමනයක් තියෙනවා අධිකරණය දන්නවා කියලා. පාර්ලිමේන්තු විවාද ගැන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන විනිශ්චයකරුවන්ට. ඒගොල්ලෝ දැනගන්න ඕන. දැන් ප්‍රසම්ෂන් ඒකට කියන්නේ ජුඩිෂල් නෝටිස් කියලා. ඔප්පු කරන්න දෙයක් නැහැ. පළත් ගැන අවබෝධයක් තියෙන්න ඕන, පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන විනිශ්චයකරුවන්ට. ඉතින් මේ දූෂිත නිලධාරීන් ගරු ඇමතිතුමා අස්කරුවයින් පස්සේ ඒ අය උසාවියට ගියා. විනිශ්චයකාරවරයාට වගකීමක් තිබ්බා ගරු ඇමතිතුමාව ගෙන්නලා අහන්න. නීතියේ සංකල්පයක් තියෙනවා those who go to Portsmouth go with clean hands. පිරිසුදු දෑත් එක්ක උසාවියට යන්න ඕන. දැන් උසාවියට ගියේ කවුද? මෙතුමා අස්කරම නිලධාරී. අපි දවසක විවාදයක් පැවැත්වුවා පාර්ලිමේන්තුවේ මේගොල්ලන්ගේ වැඩගෙන. මොකද්ද අධිකරණයෙන් කෙරුවේ? මෙතුමාට එන්න කියන්නේ නැතුව. මොකද්ද හදිසිය? මෙතුමාට එන්න කියන්නේ නැතුව, මෙතුමාගේ ගහන්න නැතුව ඉන්ටර්වියු මෝඩර් එකක් දුන්නා. මෙතුමා පත් කරපු ඉන්ටර්වියු කමිටි එක හවුස් කෙරුවා. දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද බඩුව දිනවා. මෙතුමා කිව්වා 2 මිලියන් චෙක් එකක් ගැන. මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි එතන ඉන්නවා තාම. මට අද කතා කරලා කිව්වා ලොරි පිටිග අදිනවා කියලා බඩු. ඉතින් මේක ඇති කිරිමේ කවුද? මෙතුමාව කැදවලා අහන්න තිබ්බට හැමතුමා ඔබතුමා ඉන්ටර්වියු කරලා මේක පත් කරලා තියෙනවා. ඇයි පත් කරුවේ? එහෙම නේද? මෙතුමාගේ ඇහුවේ නැහැ. මෙතුමා නිකන් පත් කරුවේ නැහැ. ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක මත දැන් මම දැක්ක මේ සභාර අය මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා ගරු සභාපතිතුමනි, ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එකක් තියෙන එක ඇත්ත, නමුත් ඒක ඔප්පු කරලා නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ නඩු ඔප්පු වෙන එක ඒගොල්ලන්ට එතන ඉඳන් ඉන්නද කියලා. ඔබතුමා දන්නවනේ ලංකාවේ තත්ත්වය. ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක ප්‍රමාණවත් ගරු ඇමතිතුමාට පීවර ගන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඉන්ටර්වියු ඕඩර් එක නිසා තමයි අද ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට්වල සියලු මුදල් සියලු ෆයිල් හිස් කරන තත්වයක අදපත් වෙලා තියෙනවා. ඉතින් ඊයේ හෙලිදරව් වුණා එම්.එම්. චෝදනා ඥාතිකම් මම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා මේ ක්‍රියාමාර්ගය දෝෂාභියෝගයකට අතිවාරයක් දාලා තියෙනවා. අපි දෙගොල්ලෝ සාකච්ඡා කළා. අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපි පියවරක් ගන්න ඕනේ. අධිකරණයේ ඉන්න විනිශ්චකාරවරුන්ගේ 99.9% තාමත් අවංකයි. නමුත් මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා මේ වගේ වැඩ බලන්න මේ ඉන්ටරිම් බෝඩර් එක නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ටෙක් මිලියන් ගණන් ඩොලර්ස් එළියට අදිනවා. වෑන් වල බඩු ෆයිල්ස් දාගෙන යනවා. ඉතින් මොකද්ද මේ? මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම එදා පාර්ලිමේන්තුවේ කල් තමයි අවස්ථාවේ විවාදයේදී අපි කිව්වා ක්‍රීඩා පන්ති වෙනස් කරන්න ඕන කියලා. ගරු ඇමතිතුමත් පිළිගත්තා. බලන්න ගරු සභාපතිතුමනේ ක්‍රිකට් ගහන ක්ලබ් 12යි. මුළු ලංකාවේම 140ක් ඡන්ද දෙනවා. 140ක් ඡන්ද දෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බෝඩ් එක පත් කරන්නේ 10 දෙනෙක් එක්ක අහුවෙලා. ඉන්දියාවේ 20ක් එක්ක අහුවෙලා විශාල රටක්. එංගලන්තේ 25 දෙනෙක් එක්ක අහුවෙලා. අපේ 142ක්. මේ සමහර ක්ලබ්ස් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒවා ලියාපදිංචි කළා ඡන්දෙට විතරක් ඡන්ද පාවිච්චි කරන ක්ලබ් තමයි මේ රටේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන අපි එදා පාර්ලිමේන්තුවේ කල්තබඩ අවස්ථාවේදී අපි විවාදයෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වා මටත් ඕන මේක වෙනස් කරන්න කියලා. ඒක මම පිළිගන්නවා. උවමනාවක් තිබ්බා. අලුත් මඩතක් ගේන්නේ. නමුත් මම හිතන්නේ අපිට ඉන්න කීප දෙනෙක් නිසා මේ ප්‍රශ්නේ දුරදිග යන්නේ නැති. අනේ මරි මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දෙකල්ලොම එක්ක අහුවෙලා. මම කලින් කිව්වා වගේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිතයි කියලා අද ලංකාවේ හැම කෙනෙක්ම දන්නවා. ඒක අධිකරණයක් දැනගන්න ඕන ගරු සභාපතිතුමනි. ඕන්න කියන්නේ මේ අපි දන්නේ නැහැ කියලා. They must take judicial notice of that fact and they must act accordingly. ඒතකොට මේ දූෂිත ගුණ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා. ඒතකොට මේ අස්කරපු දූෂිත නිලධාරීන් අධිකරණයට ගියාම එතුමා ගරු ඇමතිතුමාව කැඳවලා අහන තිබ්බා. එහෙම කැඳවන්නේ නැතුව මොකද්ද මේ හදිස්සිය? වරිද හරි මිතුවාට ටෙලිෆෝන් කෝල් එකක් ගෙන්න කියන්න තිබ්බා. බැරිද? මිතුවාට ටෙලිෆෝන් කෝල් එකක් අධිකරණයට කැඳවලා අහන්න තිබ්බා. ඇයි මේක කෙරුවේ? එහෙම ඇමතිවරේ කැඳවන්නේ නැතුව මේ මම පෙරේදක් කිව්වා. ඒ තීන්දුව නිසා තමයි අද මේ දූෂිතයන් නැවතවරක් මේ ආයතනයට පත් වෙලා සල්ලි හිස් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි දෙකොල්ලොම එක්ක වෙලා මේක නාත්තුව මම ඇමතිතුමාට ඊයේත් කිව්වා අදත් කිව්වා නඩුවට ඇතුල් වෙන්න. You must enter the case and මේවා පෙන්නලා දෙන්න. පෙන්නලා දුන්නයින් පස්සේ ඒ වගේ මම කියනවා අද මේ විවාදයේ සම්පූර්ණ විස්තර කරු අග්‍රවිශේෂකාරතුමාට අරින්න කියලා. මොකද අග්‍රවිශේෂකාරතුමා අපි දන්නවා අපේ කාගෙන් ගෞරවය තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු දෙනාගෙන් අපිට ගෞරවයක් තියෙනවා. නමුත් අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ හැම රටක ඕක සිද්ධ වෙනවා. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපිට ඒක වළක්වන්න බෑ සියලු දෙනාම මිනිස්සු. ඉතින් අපි රොෂාන් ඇමතිතුමාට කියනවා අපි දෙගොල්ලෝ මේක අහු වෙලා අලුත් පරත මඟ පුතුමාට කියනවා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න. අලුත් පරතට අපි ඒකාතක් නෙවෙයි අත් දෙක මුස්රවයි කියන එක මම මේවත් අද මතක් කරනවා.
බොහොම ස්තුතියි ගරුතුමා. ඊළඟට ගරු SP දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා. 14 minutes.
ගරු මුලාසනේ රූඩ සභාපතිතුමනි මම හිතන්නේ අද මේ ක්‍රීඩා ලෝකයේ විශේෂයෙන් ක්‍රිකට් පසුපස අති විශාල ලෙස මේ සූදු ව්‍යාපාරවලට සම්බන්ධ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒක හොඳටම පෙනුණා ගරු සභාපතිතුමනි පහුගිය දවස්වල අපේ මෙහෙ පැවැත්විච්ච ජාත්‍යන්තර මේ ක්‍රිකට් තරඟාවලියේ සියලුම පළාත්වල තිබ්බ තරඟවලට අපට ස්පොන්සර්ස්ල හැටියට ආපු අය සියලු දෙනාගේම ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබ්බේ මේ නොයෙකුත් ගැම්බ්ලින් වලට සම්බන්ධ ව්‍යාපාර. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මේක ලෝකේ පුරා පැතිරිලා මේක ඉතා භයානක විදිහට ICC එක විසිනුත් ICC එකත් මේ ගොදුරට ගොදුරු වෙලා කියලයි මම හිතන්නේ. එතකොට මම හිතන්නේ මේ වෙලාවේ අපේ ක්‍රිකට් බෝඩ් එක වගේම ICC එකත් සුද්ධ පාරිශුද්ධ පිරිසිදු ව්‍යාපාරයක් නොවේ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. එනිසා මම හිතන්නේ අපි මේ වගේ ප්‍රශ්නයකදී ඉතාම ප්‍රවේසම් වෙන්න ඕන. මට මතකයි මම ක්‍රීඩා ඇමති වෙනකොට ගරු සභාපතිතුමනි, අපි ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම තරගාවලියක සෙමි ෆයිනල්වත් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. අපි කරේ පළමුවෙන්ම මේ ක්‍රීඩකයෝ ශක්තිමත් කරා. අර්ජුනට 35,000ක් තිබ්බ පඩිය 275,000 කරා. අරවින්දට 30,000ක් තිබ්බ පඩිය 250,000 කරා. 25,000ක් තිබ්බ ජයසූරියගේ පඩිය 175,000 කරා. අපි මේ අයගේ පවුල් පසුබිම බැලුවා. සමහර පවුල්වල දරුවෝ හිටියා රැකියා නැතුව, අපි ඒ අයට රැකියා දුන්නා. සමහර අය හිටියා ගෙවල් නැතුව, අපි ඒ අයට ගෙවල් දුන්නා. පළවෙනිම දේ තමයි මේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය මේ ජාත්‍යන්තර තරගයකට යන්න පුළුවන් විදිහට හැදුවා. ඒ විතරක් නෙවෙයි, අපි ඒ වෙලාවේ ක්‍රීඩකයන්ගේ මහල ලෝකයේ ඒ වෙලාවේ හිටපු වැඩිම ගණන ක්‍රීඩා උපදේශකයා වොට්මෝ අපි ලංකාවට ගෙනාවා. මට මතකයි ඒ වෙලාවේ වොට්මෝට අපි 130,000 ගෙවන්න වුණා. ඔහුට වාහන දෙකක් දෙන්න වුණා, ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් දෙන්න වුණා, ගෙයක් දෙන්න වුණා. අපි ඒ වෙලාවේ හිටපු ලෝකයේ නම් දරපු පිසියෝ කෙනෙක් ගෙනාවා. අපි ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩා ජිම් උපකරණ වලින් සැදුම්ලත් අංග සම්පූර්ණ ජිම් එකක් හදලා දුන්නා. අපි වර්ල්ඩ් කප් දිනුවා. එනිසා මම කියන්න කැමති පළවෙනි දේ මේ ක්‍රීඩා බලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශය මේ තේරින් කපට මේ සියලු දෙනාගේම පළවෙනි අවධානය අපේ ක්‍රීඩකයන්ට, අනිකුත් ක්‍රීඩාවල වුණත් අවධානය යොමු කරමින් අලුතෙන් පිරිසක් පාසල් මට්ටමෙන් හදන්නත් අපිට ඉතාම සැලසුම් සහගත වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව මේ ක්‍රීඩාව නංගන්න බෑ. ගරු සභාපතිතුමනි, අපේ සුසන්තික අරගෙනාවේ කිරි කප් කපයි. අපි දර්ශා ගෙනාවේ අම්පාරෙන් කොළඹට ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සුගත් තිලකරත්න අපි ගෙනාවේ නෝටන් බ්‍රිජ් වත්තෙන් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට අවශ්‍ය සියලුම දේවල් හදලා, ඔවුන්ගේ මනස ඒ ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න අවශ්‍ය විදිහට හදලා අපි ඔවුන්ගෙන් ඔලිම්පික් පදක්කම්, ආසියානු රම් පදක්කම් සාල වශයෙන් දිනා ගන්න සමත් වුණා. ඒ නිසා මම හිතන්නේ අපි කවුරුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතනකොට, අපිට මේ පහුගිය දවස්වල වෙච්ච දේවල් ගැන හිතනකොට, මේ ක්‍රීඩා කණ්ඩායම වගේම අලුත් කණ්ඩායමක් බිහි කිරීම පිළිබඳව අවධානය අපි මුලින්ම යොමු කරන්න ඕන. ක්‍රීඩා අමාත්‍යතුමා මේ ක්‍රිකට් බෝඩ් එක වෙනස් කරලා ඉන්ටරිම් බොඩි එකක් පත් කරනකොට මේ පිළිබඳ නීතිපති දැනුවත් කරලා, මේ පිළිබඳ පෞද්ගලිකව අපි නීතිඥෝ දෙතුන් දෙනෙක් සූදානම් කරලා මේ වැඩේ කරා නම් මම තාමත් හිතන්නේ මේ ස්ටේ ඕඩර් එක අපට නවත්ත ගන්න තිබ්බ උසාවිය අපි සූදානම් කළා. මොකද අපි හොඳටම දන්නවා අපි ඉන්ටරිම් බොඩිය පත් කරපු ගමන් මේලා උසාවියට යන්න. අපි ඒකට තාම සූදානමකින් ඒකට යන්න තිබ්බ කියන එක තමයි මම හිතන්නේ. ඒ වගේම තමයි ICC එකත් අද පාරිශුද්ධ ආයතනයක් කියලා මම හිතන්නේ. ඒ නිසා ICC එකටත් අපි කියන්න කැමතියි, අපේ ක්‍රීඩාව මේ වැටිලා තියෙන අවාසනාවන්ත තත්ත්වයෙන් අපිට ගොඩ ගන්න අපිට උදව් කරන්න කියලා. ICC එකට මේ සියලුම වාර්තා සියල්ල ඉදිරිපත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ වගකීමක්. ඒ වගේම ICC එකටත් විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපිට මේ ක්‍රීඩාව ගොඩ ගන්න උදව් කරන්න. මේ වෙලාවේ දැන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගයන් ලංකාවට එන්න තියෙන වෙලාව අපේ පත් කරපු ඉන්ටරිම් බොඩි එක තහනම් කරොත් අපිට ඒ විශාලය ආදායමක් ඒ ක්‍රීඩා තරගාවලිය අපට නැතිවීමේ අනතුර තියෙන නිසා මම හිතන්නේ පළවෙනියෙන් දෙවෙනියෙන් තුන්වෙනියෙන් මේ පාර්ලිමේන්තුව සියලු දෙනා එකතු වෙලා මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න. අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු යෝජනාව ගැන මම සතුටුයි. මොකද ඒ තරමට ශ්‍රී ලංකාව අපි මේ පහුගිය ලෝක කුසලාන තරගාවලියේදී අපි ලැජ්ජාවට පත් වුණා. අපිට එහෙම වෙන්න ඕන නැහැ. අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න ඕන තරම් ඉඩකඩ තිබ්බ. ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් මිදීම පිළිබඳව අපි පාර්ලිමේන්තුව හැටියට ඉල්ලීමක් කරන එක ඉතාම වැදගත් කාරණයක්. හැබැයි ඒ වගේම මම ක්‍රීඩා ඇමතිතුමාට කියනවා වහාම යන්න සුප්‍රීම් කෝට් එකට. සුප්‍රීම් කෝට් එකට ගිහලා මේ ස්ටේ ඕඩර් එකට විරුද්ධව ඕඩර් එකක් ගන්න කටයුතු කරන්න. මොකද මේ තත්ත්වය එන්න 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 නරක් වෙන. ක්‍රීඩා සංගමය සංගම් සහ අමාත්‍යාංශය අතර ඉතාම මිත්‍රශීලී සහෝදරාත්මක සහයෝගයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ සියලුම ක්‍රීඩා සමාජ සමග ඇමතිවරයාත් ඉතාම සුහදව කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර දෙමින් ඔවුන් පුළුවන් තරම් අඩුවෙන් අතපෙවීම් කරමින් මේ ක්‍රීඩාව නගා සිටවීම සඳහා අවශ්‍ය දේවල් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න ඒ ක්‍රීඩාවට අවශ්‍ය අඩුපාඩු සැපිරීම ඒ ක්‍රීඩකයාගේ පවුල්වල ප්‍රශ්න ඒ ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාවය හැදීමට අවශ්‍ය පසුබිම සැකසීම ඔව් හොඳ ආර්ථික මට්ටමකට ගෙනීම මේ වගේ දේවල් සියල්ල පිළිබඳව මූලික අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. අද පාසල් මට්ටමෙන් ක්‍රීඩකයෝ අපි තෝරගෙන ඔහොම ජාතික සංචිතයකට අරගෙන ඔහුව පුහුණු කිරීම සඳහා එහෙම ජාතික වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක කරන බව මට පේන්නේ. ඒක කරන්න ඕන තරම් ශක්තිය තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට සංගමයට. හැබැයි ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර වෙනත් නිකං ප්‍රසිද්ධිය සඳහා වෙනත් නොයෙකුත් කටයුතු කරමින් ඒ සල්ලි වැය කරමින් කටයුතු කරන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ තමයි මේ වර්තමාන කණ්ඩායමේ මනස හැදීම ඔවුන්ව හොඳින් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඔවුන්ව මනසින් ඔවුන්ව වටන් නැතුව ඔවුන්ව ඉහළ මට්ටමක තබා ගැනීම ඔවුන්ට තියෙන පවුලේ ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න මේවා හොඳින් හොයලා බලලා විසඳුම් ඉදිරිපත් කිරීම හා ඔවුන්ව ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා සූදානම් කිරීම වගේම ඊළඟ කණ්ඩායම් හැදීම පිළිබඳවත් ප්‍රධාන අවධානයක් ක්‍රීඩා අමාත්‍යාංශයත් මේ ක්‍රීඩා සංගමුත් අනිවාර්යයෙන්ම යෙදවිය යුතුයි. අලුත් ක්‍රීඩා පනතක් පිළිබඳ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියලා කියන එක පිළිබඳව අපි තවම දන්නේ නැහැ. හැබැයි මොන විදිහේ පනතක් ගෙනාවත් මේ ක්‍රීඩා සංගම් වලට මේ ක්‍රීඩා බලධාරීන්ට අවශ්‍ය ස්වාධීනත්වය අපි රජයක් හැටියටත් අමාත්‍යාංශයක් හැටියටත් ක්‍රීඩා ඇමතිවරයා හැටියටත් ආරක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීමේ කටයුතු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. හැබැයි ඒ වගේම තමයි ක්‍රීඩා සංගමයක් වංචා කරනවා නම් දූෂණ කරනවා නම් මුදල් අක්‍රමිකතා කරනවා නම් ක්‍රීඩාව පිළිබඳව නොවේ වෙනත් දේවල් පිළිබඳව ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙනවා නම් ඇමතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා ඒ ක්‍රීඩා සංගමය ඉවත් කරලා තාවකාලික පාලක මණ්ඩලයක් පත් කරන්න. ක්‍රීඩා ඇමතිතුමා ඒ දේ තමයි කරේ. හැබැයි මම හිතන්නේ අධිකරණේ ක්‍රීඩා අමාත්‍යාංශයට දීපු පණිවිඩය තමයි උඹලා හෝම්වර්ක් කරලා නැයි කියන එක. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ මේ අධ්‍යාචන අධිකරණය කිව්වේ ජනාධිපතිතුමා දැනුවත් කරලා නැහැ. කැබිනට් එක දැනුවත් කරලා නැහැ. මේ පිළිබඳ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරුණු විමසලා නැහැ. මේ වගේ තමයි කතා කරන්නේ.
මතුම තව විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. ඒ නිසා ඇත්තටම මම හිතන්නේ කවුරුවත් අධිකරණ තීන්දුව ගැන හෝ මේවා ගැන කලබල වෙන්න ඕන නැහැ. මං හිතන්නේ සම්පූර්ණ අයිතිය තියෙනවා ක්‍රීඩා මැතිතුමාට, ක්‍රීඩා අමාත්‍යාංශයට මේ පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා මේ ස්ටේ ඕඩර් එක ඉවත් කරගෙන මේ කටයුතු ඉස්සරහට අරයන්. එහිදී මම නැවත නැවතත් කියන්නේ අපි සියලු ක්‍රීඩා සංගම් යොමු කරන්න ඕනන්නේ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ගොඩ නැගීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම. ශාරීරික යෝග්‍යතාවය හා පුහුණුවීම සඳහා අපි අවධානය යොමු කරන තරමටම ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය හදන්න අවශ්‍ය පසුබිම ඔහුගේ පවුල තුල, ඔහුගේ පවුල තුලත් ඒ ඔහු ජීවත් වෙන සමාජය තුලත් ඔවුන්ට තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයලා දීලා ඔහුව ඉහළට අරගෙන එන එක ඉතාම වැදගත්. මම ඔබ වත්මාට කියන්න කැමති අවසාන වශයෙන් අවසාන විනාඩියේදී 1972 ඔලිම්පික් වෙනතුරුගරු සභාපතිතුමනි ලෝකයේ මතයක් තිබ්බා කවදාවත් මීටර් 100 මීටර් 200 වගේ දේවල් සුදු ජාතිකයෙකුට දිරන්න බෑ කියලා. ඒ වෙලාවේ මේ හුසියාව තීන්දුවක් ගත්තා මේකට කෙනෙක් සූදානම් කරා. අවුරුදු 11 තමයි ඔහුන් රුසියානු ක්‍රීඩකයෙක් මේකට සූදානම් කරේ. ඔහුව ක්‍රමානුකූලව අරගෙන ආවා 72 ඔලිම්පික් උළෙලට. 72 ඔලිම්පික් උළෙලේදී ඒ රුසියානු ක්‍රීඩකයා මීටර් 100 මීටර් 200 දෙකම දිනුවා. ඊට පස්සේ යාට දිනන්න බැරි වුණා. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ අපි හැම වෙලෙම මම කියන්නේ විශේෂයෙන් සෑම ක්‍රීඩා සමාජයකම වගකීමත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමත් ක්‍රීඩකයන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය නිවැරදිව හදලා ඉස්සරහට ගෙනීම. ඒ නිසා ඒ සඳහා ශක්තිය, ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි සියලු දෙනාම ක්‍රීඩා අමාත්‍යතුමාටත්, ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංගම් වලටත් ලබා දිය යුතුයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු SM මරකර් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. 9ක් අඩු වෙලා තියෙනවා දැනට. මම හිතන්නේ ඔබතුමාගේ
මූලාසනයේ ගරු
ඔබතුමාගේ තැන
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පැහැදිලිව කියන්න ඕන දැන් මේ ක්‍රිකට් කියලා කියන්නේ මේ කාගේවත් පාලක මණ්ඩලයට පත් වෙන අයගේවත්, ඇමතිතුමාගේවත්, අපේවත්, කාගේවත් පෞද්ගල බූදලයක් නෙමෙයි. මේක රටේ ක්‍රීඩාව. ඇත්ත වශයෙන්ම විපක්ෂ නායකතුමාට මෙවැනි යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධ වීමම කනගාටුදායක තත්ත්වයක්. එනිසා අපිට කල්පනා කරලා බලන්න වටිනවා ලංකාවේ ක්‍රිකට් වලට මේ ඉරණම අත්ුනේ ඇයිද කියලා ඉවරලා. මට මතකයි මම ඊට පෙර දේශපාලනයට එන්න කලින් මාධ්‍ය ආයතනයක වැඩ කරනකොට ගමේ ක්‍රිකට් වලින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගේන්න වැඩසටහනක් සකස් කරලා එවකට පාලක මණ්ඩලයේ හිටපු සභාපතිට ගිහිල්ලා කිව්වහම ඔහු කිව්වා ඔහොම කොහොමද කරන්න කියලා ඒක හරියන්නේ නැහැ කියලා. හැබැයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අවසානයේ මට පුළුවන් වුණා නුවන් ප්‍රදීප ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් කරන්න. ඒ නිසා මේ පාලක මණ්ඩල වලට පත්වන කට්ටියට ලංකාවේ ක්‍රිකට් හදන්න නෙමෙයි ඌමනාව තියෙන්නේ. මේකට වැඩිපුරමේ මුදල් වලට තමයි ඌමනාව තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි දන්නවා දැන් මේ මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සංගම් හරහා මේ මේ පාලක මණ්ඩලයට පත්වන විදිය. ඒ නිසා මූලිකවම ක්‍රීඩා නීතිය වෙනස් කරන්න ඕන දක්ෂ පරිපාලකයින්ට මේකට එන්න පුළුවන් විදියට. මොකද දක්ෂ පරිපාලකයාවත් තමයි මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ කුමන්ත්‍රණ කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? දැන් බලන්න 1996 ලෝක කුසලානය දිනනකොට ආනා පුංචියව මහත්මයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කප් එක ලංකාවට ගේනකොට මේ කණ්ඩායම එකතු වෙලා එතුමාව සංගම් හරහා එළවල දැම්මා. කනගාටුවට කාරණේ මේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව 1996 පස්සේ පවුල් තුනකගේ ආධිපත්‍යය නැති වෙලා තියෙන්නේ. පවුල් තුනකගේ ආධිපත්‍යයට මේකට 96 පස්සේ බුකිකාරයෝ ඔට්ටුකාරයෝ සූදුකාරයෝ මුදල් ලැබකනාය ඇවිල්ලා මේක තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත් කරගෙන රටේ ක්‍රීඩාව දිනු කරන්න කිසිදු ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බේ නැහැ. ටැලන්ට් සර්ච් කරන්න කිසිදු ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බේ නැහැ. දක්ෂ අඳුන ගන්න කිසිදු ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බේ නැහැ. අද මුළු ලංකාවේ මිනිස්සු ලංකාවේ ටීම් එක ක්‍රිකට් ගහනකොට අප්පුඩි ගැහුවට 10%කට වඩා අඩු ලෙදර් බෝල් ගහන ඉස්කෝල වලින් විතරයි ජාතික කණ්ඩායමට එන්නේ. ඇයි ඉතුරු 90%ට අවස්ථාව ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න බැරි? ඒ හරහා ක්ලබ් මැචස් වල ප්‍රමිතිය දිනු කරන්න වැඩසටහනක් හදන්න බැරි ඇයි? 96 ඉඳලා මේ දක්වා ආපු හැම පාලක මණ්ඩලයක්ම කරේ මේක. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම දැන් ක්‍රීඩා ඇමතිතුමා මේ පාලක මණ්ඩලය වෙනස් කරලා වෙනත් කණ්ඩායමක් දානවනම් ඒ පවුල් තුනේ ආධිපත්‍යයට වෙලා දාලා හරියන්නේ නැහැ. ඒ වගේම දක්ෂ පරිපාලකයන්ට එන්න පුළුවන් විදියට දාන්න ඕනේ. අපි දැකලා තියෙනවා විජේ මලලසේකර මහත්මයා මේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙලා ඉන්නකොට මේ ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද තිබ්බේ කියලා. පුංචිව මහත්තයා ඉන්නකොට කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව තිබ්බේ කියලා. අද ලංකාවේ අපේ ජනප්‍රියම ක්‍රීඩාව වුණාට අපි ලංකාවේ ටීම් එක මැච් එකක් ගහනකොට මුළු සමස්ත ජාතියම ඒක දිහා බලන් හිටියට හැබැයි ගමේ කොල්ලෙකුට ජාතික කණ්ඩායමට එන එක සීනියක්. මොන පාලක මණ්ඩලයේද ඒකට අවස්ථාව හදලා තියෙන්නේ? දැන් SP දිසානාගමැතිතුමා කිව්වා දමයන්ති දර්ශාවේ කොහොමද, සුගත් තිලකරත්නාවේ කොහොමද, ඒ වගේම මේ සුසන්තිකා ජයසිංහාවේ කොහොමද කියලා කරලා. එනිසා මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ මුළු රටක් නම් ඒ රටේ ඉන්න ඕනෑම දක්ෂ කෙනෙකුට එන්න අවස්ථාව හදලා දෙන්න අඩු ගානේ ආරම්භයක් ලබා ගන්න ඕන. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ක්‍රිකට් පාලක මණ්ඩලය කියලා කියන්නේ මුදල් හදන තැනක් විතරක් නෙමෙයි. ඔව් PNL එකක් තියෙන්න ඕන. PNL එකේ වියදම් කරන විදිය ගැන තියෙන්න ඕන. ඒ වියදම් සාධාරණද කියලා කිය නිරීක්ෂණය කරන්න අමාත්‍යාංශයට බලතලා තියෙන්න ඕන. ඒ වගේම අංක 1 වෙන්නේ ක්‍රිකට් වල ටැලන්ට් අඳුනගෙන ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕන. ඒ ප්‍රෝග්‍රෑම් එක කවුරුවත් හදලා නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් එක පරිපාලනය කරන්න දක්ෂ කලමනාකරුවෝ ඉන්න ඕන. ඒ වගේම ජයග්‍රහණ ලබා දීලා තියෙන දක්ෂ ක්‍රීඩකයින්ගේ සේවාව ලබා ගන්න ඕන. ඒවා මේ හරි තැන් වලට ගෙනියලා දිනු කරන්න. ඒ නිසා අද මේ අර්බුදයට ලක් වෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාව මේ එක පාලක මණ්ඩලයක් අයින් කරලා තව පාලක මණ්ඩලයක් දැමීමෙන් විතරක් විසඳන්න බෑ. ඒ නිසා ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕන. ඒ ප්‍රෝග්‍රෑම් එක හදලා ඒ ප්‍රෝග්‍රෑම් එක නිසියාකාරව ක්‍රියාත්මක කරන්න හොඳ පරිපාලනයක් පත් කරන ගමන්ම ඒව අධීක්ෂණය කරලා ඒක අඩුපාඩු ටික හොයන්න කණ්ඩායමක් ඉන්න ඕන. ඒ නිසා ඒක කරන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවේ අපි කොච්චර කතා කරුවත් මේ පාර්ලිමේන්තුවේ මොන යෝජනාව සම්මත කරුවත් ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න බෑ. අද ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. අපි ටොප් 8 වලුත් පල්ලෙහාට යන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දෙවෙනි පෙළක් අපට නිර්මාණය වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් අපේ විපක්ෂ නායකතුමා යෝජනා කරා ෆොරෙන්සික් ඔඩිට් එක කරන්න ඕන කියලා. මේ ෆොරෙන්සික් ඔඩිට් එක කරන්න ඕන 1996 ඉඳලම. පළවෙනි TV ඩීල් එක වික්කේ කවුද? ඉතින් පස්සේ TV ඩීල් හරහා මිලියන 3400 හම්බ කරේ කවුද? මේ ඔක්කොම හොයන්න පුළුවන්. මොකද 96 ලෝක කුසලාන දෙන්න මේ අපේ ලංකාව 2011 වෙනකොට බංකොලොත් භාවයට පත් වෙලා ICC එකෙන් ණය ගන්න තත්ත්වර ගෙනාවා මේ කණ්ඩායම් ටික එකතු වෙලා මේ ක්‍රීඩකයන්ට සල්ලි ගෙවන්න. ඒ නිසා මේ පවුල් තුනේ ආධිපත්‍යයෙන් මේක මිදෙන්නේ නැතුව මොන වෙනස්කම් කරුවත් ලංකාව ක්‍රිකට් දියුණු කරන්න බෑ. මේ පවුල් තුනත් හරියට රාජපක්ෂලා වගේ. ඒ අර අය නැත්තම් මේ මල්ලි නැත්තම් අර මල්ලි. නේද? අපි දැක්කනේ. දැන් මහින්ද රාජපක්ෂ මාත්‍ර ඉල්ලන්න බැරි හින්දා ඒ පවුල ගෙනාවා. ගෙනල්ල රට බංකොලොත් කරලා දැම්මා. නේ? එයාට ඉල්ලන්න බැරි හින්දා ගෙනාවා. ඉතින් මේ පවුල් තුනේත් ඕක තමයි තියෙන්නේ. ඒ නිසා මේ පවුල් තුනේ පිට ක්‍රිකට් වලට ආදරය කරන දක්ෂ පරිපාලකයෝ ඉන්නවා. කෝපරේට් කම්පැනිස් මාමේල ඉන්න කට්ටිය. ඒ වගේම කරන්න පුළුවන් කණ්ඩායමේක ඌමනා කණ්ඩායම ඉන්න නිසා අරමුණ හරියට අවබෝධ කරගෙන නිසි වැඩපිළිවෙලක් හදාගෙන ඒකට සුදුසු අය ගේන්නේ නැතුව తాවකාලික වෙනස්කම් කරලා මේ ජයග්‍රහණ ලබන්න බෑ කියන එක තමයි අපිට කියන්න තියෙන නිසා අපිට විශාල කණගාටුවක් තියෙනවා. අපිට විශාල කණගාටුවක් තියෙනවා. මේ ඊළඟ අවුරුදු හතරේවත් අපේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණ මොනවද? ඒ සඳහා කණ්ඩායම් පෙළගස්සන්නේ කොහොමද? ටැලන්ට් සර්ච් කරන්නේ කොහොමද? දක්ෂ අය තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කවුරුවත් තාම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ක්‍රීඩාමත්තුමාට ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ.
ගරු රොෂායමත්තුමා
පරික්කාර මන්ත්‍රීතුමා ඔබතුමා එහෙම යෝජනා කරන්න මේක හදන්න දක්ෂයෙක් ඉන්නවා නම් දෙන්න අපි මේ කමිටුවට ඇතුළත් කරමු. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙල රෝඩ් මැප් එක අර්ජුන් රන්තුංග මැතිතුමා සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොටම හදලා තියෙන්නේ.
දැන් මම එමැතිතුමා සඳහන් කරේ මෙතෙක් වෙච්ච දේ. ඒ නිසා ඔබතුමාගේ මම ඉල්ලීමක් කරන්නේ ක්‍රීඩා නීතිය වෙනස් කරලා මේ සංගම් මාෆියාව හරහා පත්වෙන ක්‍රමේ මාරු කරන්න ඕන. ඒ ක්‍රමේ මාරු කරන්නේ නැතුව කාටවත් මේ වොලන්ටියර් එන්න බෑ. දැන් ගාම් නිසානාගේ මැතිතුමා 1982 දී මේ ටෙස්ට් ක්‍රිකට් වරම් අරන් ලබා දුන්නා. හරිද? එතුමා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න විශේෂයෙන්ම කිලි මහරජා මහත්මයාත් එක්ක විශාල වැඩසටහනක් කරා. අන්තිමේදී ලෝක කුසලාන ජයග්‍රහණය ගන්න රෝඩ් මැප් එකක් ගිහලා තමයි දිනාගත්තේ. ඉතින් මම කියන්නේ එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ගන්න දානපුංචේව මහත්මයා හරි විජේ මලලසේකර මහත්මයා හරි අපි ඔක්කොම පිළිගන්න ක්‍රිකට් දියුණු කරපු මිනිස්සු. හරිද? ඒගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. හරිද? ඒ
මන්ත්‍රීතුමා සමාවෙන්න. දැන් මම දැක්කා මේ ඉමිතියාස් බාකර් මාකිර් මන්ත්‍රීතුමා ගෙනත් තිබ්බා පාර්ලිමේන්තුවට වයස 35ට අඩු යෝජනාවක්. මම ඊටාම එකඟ වෙනවා. මොකද පක්ෂද විපක්ෂද කියන එක අදාළ නැහැ. හොඳ දේ කියනවා නම් මම ඔබතුමාගෙන් බොහොම සද්භාවයෙන් ඉල්ලුවේ මම සිදත් මහත්තයාට කතා කරා, මහනාම් මහත්තයාට කතා කරා, රොෂාන්ට මේ කවුරුත් එන්නේ නැහැ මේක ස්ථාවර වෙනකල්. ඇත්තටම හොඳ නමක් දෙන්න මේක අපි අතුලත් කරන්න පුළුවන් බොහොම අවංකව ඉල්ලන්නේ. මම ඊයේ මේ විපක්ෂ නායකතුමත් යෝජනා කරා මේ ආනාපුංචේව මහත්මයා ශක්තිමත් නම් එතුමත් ඇතුල් කරගන්න කියලා. ඉතින් ඒ ගැන අපි අවධානය දෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හොඳ දේ කළ යුතුයි. ඒක පැත්ත අදාළ නැහැ.
හරි, බොහොම ස්තුතියි දැන් ඔබතුමා සිදත් වෙත්තමුනි මහත්මයාගේ නම සඳහන් කරපු හින්දා මම දන්න තොරතුරු අනුව මම දන්නේ නැහැ මම වැරදිද හරිද කියලා ඉවරලා ක්‍රීඩා නීතිය වෙනස් කරන්න නැතුව ඒ කවුරුවත් එන්නේ නැහැ. ක්‍රීඩා නීතිය වෙනස් කරලා ඒගොල්ලන්ට ඒ ප්‍රෝග්‍රෑම් එකක් හරියට කරගන්න බැරි නම් කවුරුවත් එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා වහාම කරන්න ඕනේ මොකද්ද? මේ ක්‍රීඩා නීතිය වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රීඩා නීතිය වෙනස් කරලා බුකිකාරයන්ග හොල්මන් අතකොළු මේකට එන විදියට නවත්තන්න ඕනේ. හරිද? සූදු ක්‍රීඩාවේ හොල්මන් ටික මේක ඇතුළේ එන විදිය නවත්තන්න ඕන. ක්ලබ් මාෆියාවෙන් මේකට පත් වෙන විදිය නවත්තන්න ඕන. ඒ නිසා ක්‍රිකට් වලට කැමති ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්, ටාගට් ඇචීව් කරන්න පුළුවන්, පරිපාලන කණ්ඩායම් එන්න පුළුවන් විදියට. මොකද මේ අතුරු කමිටුවක් කරන తాවකාලික මේ කමිටුවක්. නමුත් දීර්ඝකාලීනව අපි බලන්න ඕන. එතකොට ලෝක කුසලාන ජයග්‍රහණයක් කියන එක අද plan කරලා මාස හයකින් අපිට ගන්න බෑ. මොකද ටැලන්ට් සර්ච් කරන්න ඕන, ටැලන්ට් ඩෙන්ටිෆයි කරන්න ඕන, ඒව ට්‍රේන් කරන්න ඕන, ඒව හරියටම වල ප්ලේස් කරන්න ඕන. අද අපිට මොකද වෙලා තියෙන්නේ?
අවසන් කරන
මතුමාට මම කියන්නම්, මේක ඇතුලේ තියෙනෝනේ දේශපාලන බලපෑම්. අපි දන්නවනේ ටෙලිෆෝන් කෝල් වලින් කොහොමද යන්නේ කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මේ මුදල් හම්බ කිරීමේ ඌමනාවෙන්, මුදල් ගසා ගැනීමේ ඌමනාවෙන් 1996 ඉඳලම මේ දක්වා පැවතගෙන එන සිස්ටම් එක නවත්තන්න ක්‍රීඩා නීතිය වෙනස් කරලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් හදලා මෙන්න මේකයි ප්‍රෝග්‍රෑම් එක, මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මේ විදියට, ෂෝට් ටර්ම් ගර්ල්ස් ගෝල්ස් මේවා, ලොง ටර්ම් අචීව්මන්ට් වල ප්ලෑන් කරන්න මේ විදියට කියලා එහෙම වැඩසටහනක් නැතුව නම් මේක මේ කරන්න බෑ. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති ක්‍රීඩාමත්තුමනි, ඒ මොන ප්‍රෝග්‍රෑම් එක හැදුවත් මේ ලෙදර් බෝල ගහන ඉස්කෝල වලින් විතරක් ක්ලබ් වලට ආවිල ජාතික කණ්ඩායමට එන්න තියෙන ක්‍රමෙත් නවත්තන්න ඕන. ගමේ සාමාන්‍ය කොස්තෙල් කාලා හැදෙන දක්ෂතාවයේ තියෙන හැකියාව තියෙන ඒ අවස්ථාව නොලැබෙන අයට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අද ඔබ බලන්න ශ්‍රී ලාංකීය ගායන ශාස්ත්‍රය කොහොමද? ඉස්සර තාත්තා ගායකය නම් තමයි පුතා ගායකයා වෙන්නේ. අම්මා ගායිකාව නම් තමයි දුව ගායිකාව වෙන්නේ. අද ගමේ තරුණ තරුණියන්ට ඕන තරම් අවස්ථාව
ලැබෙනවා.
ඒ ක්‍රමය නවත්තලා තියෙන නිසා ක්‍රීඩාවටත් මේක ක්‍රිකට් වෙන්න පුළුවන්, අනෙක් ක්‍රීඩාම වෙන්න පුළුවන්. ඒ ක්‍රමය ගේන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මතුමා. ඊළඟට ගරු කාංචන විජේසිරි ඇමතුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. විශේෂ මත දවසේ විපක්ෂ නායකතුමා විසින් ගෙනෙන යෝජනාව සහ ඒ වගේම නිමල් සිරිපාල් සිල්ලමැතිතුමා විසින් සිදු කරන ලද යෝජනා පිළිබඳව අදහස් කීපයක් එකතු කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකඟ වෙන්න කාරණාව තමයි ක්‍රීඩා වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියන එක. ඒ අන්දමටම අනිත් කාරණාවලටත් එකතු වෙන්න පුළුවන් නම් තමයි ඒක අපේ ජයග්‍රහණය ගන්න පුළුවන් වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙමෙයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපේ රටේ අනෙකුත් ක්‍රීඩා බලද්දිත් අද කඩා වැටීමක් තියෙනවා කියන එක පැහැදිලි. පරිපාලනය වෙන්න පුළුවන්, ඒ වගේම පුහුණු කිරීම වෙන්න පුළුවන්, ව්‍යුහය වෙන්න පුළුවන්. ඒක ක්‍රිකට් වලට පමණක් නෙවෙයි, ලංකාවේ අනෙක් ක්‍රීඩාවලටත් අද ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මේක මේ කෙටි කාලයක් තුළ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. මේක මේ පහුගිය නැත්නම් එහෙම දැන් යන ලෝක කුසලාණ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපි එකක් පිළිගන්න ඕන, අපි තේරුම් ගන්න ඕන, අපේ ක්‍රිකට් කණ්ඩායම පළවෙනි වතාවට අපේ ඉතිහාසයේ ලෝක කුසලාණයට අපිට තරංගහවලියට ඇතුළත් වීම සඳහා අපිට තරඟ කරන්න සිද්ධ වුණා. අපිට තරඟ කරන්න සිද්ධ වුණේ සිම්බාබ්වේ, නෙදර්ලන්ත, බටහිර ඉන්දිය කොදෙව් මෙවැනි කණ්ඩායම් කීපයක් එක්ක. අපිට පසුව ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙච්ච ඇෆ්ගනිස්තාන වගේ කණ්ඩායම්, බංග්ලාදේශ කණ්ඩායම් මේකේ ක්‍රිකට් තරඟාවලියට ලෝක කුසලාන්ට ඊට වැඩිය ඉදිරියෙන් හිටියේ. අපි එකක් තේරුම් ගන්න ඕන, එකක් පරිපාලනය, එකක් අපේ ක්‍රීඩාවේ තියෙන ව්‍යුහය පුහුණු කිරීම, මේ ක්‍රීඩකයන්ගේ තියෙන මානසිකත්වය, මේ සියලු දේ අපි හිතන්න ඕන. ඒ වගේම මම හිතනවා අද අපි අවසාන තරඟයට මුහුණ දෙන අවස්ථාව ලෝක කුසලාණි. අපි කවුරු ඉලක්ක කරලා චෝදනා එල්ල කරත් මම විශ්වාස කරනවා අපි පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි ක්‍රීඩකයන් ඉලක්ක කරලා චෝදනා එල්ල කළ යුතු නැහැ කියලා. දේශපාලඥයෝ හැටියට අපිට පුරුදුයි, බැනුම් අහලා පුරුදුයි, විවේචන වලට මුහුණ දීලා පුරුදුයි. අපි එක එකනට චෝදනා එල්ල කරගන්නවා, ඒවා පුරුදුයි අපිට. හැබැයි ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට මොකද්ද වෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්න ඕන. දැන් අපි ඉන්දියාවේ තරඟේ පරාජයට පත් වුණාට පස්සේ ඉඳලා සමාජ මාධ්‍ය රටේ බොහෝ දෙනෙක් ක්‍රීඩකයන් ඉලක්ක කරගෙන චෝදනා එල්ල කරා, පුහුණුකරුවන් ඉලක්ක කරගෙන චෝදනා එල්ල කරා. ඒ චෝදනා එල්ල කරනකොට ඒකේ මොකද්ද සිදුවෙන ප්‍රතිඵලය? ඊළඟ තරඟයට වුන් තරඟ කරන්න ඉන්නව නම් ඒ තරඟෙත් වුන් තරඟ කරන්නේ මානසිකත්වකින් නෙවෙයි. අපි එකක් තේරුම් ගන්න ඕන, කාලයක් තිස්සේ මේ ඇතිවෙච්ච ප්‍රශ්න හින්දා අද අපේ රටේ ඉන්නේ මේ ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවොත් එම අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව තරුණ කණ්ඩායමක් ඉන්නේ. දැන් වෙනදට නම් අපිට කියන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමේ තරඟයක් පරාජයට පත් වුණාම අපිට කියන්න පුළුවන් මෙන්න මෙයා වෙනුවට මෙයා ගැස්සුවා නම් හොඳයි, මෙයා ස්කොඩ් එකේ හිටියා නම් හොඳයි කියලා. හැබැයි අපිට එහෙම කියන්නත් අද බෑ. මොකද ඉන්න හොඳම කණ්ඩායම හොඳම 15 තමයි මේ ස්කොඩ් එක ඇතුලේ රටේ දැන් තෝරගෙන ඉන්නේ. ඒතර වුන් ගිහිල්ලා තරඟ කරන්න සිද්ධ වෙලා තින්නේ අපිට වැඩිය අද උසස් තත්වේ ඉන්න අපිට වැඩිය අද සමහරලාට ජේෂ්ඨත්වයෙන් ඉන්න ක්‍රියාකාරීත්වයෙන් ඉන්න කණ්ඩායම් එක්ක. දැන් ඉන්දියාවේ කණ්ඩායමයි ලංකාවේ කණ්ඩායමයි සංසන්දනය කරනකොට අපි කල්පනා කරන්න ඕන ඔවුන්ගේ තියෙන අත්දැකීම්, ඔවුන්ගේ තියෙන කුසලතාවයන්, අපේ කණ්ඩායමේ තියෙන අත්දැකීම්, අපේ කණ්ඩායමේ පහුගිය කාලේ ඒ සිදුවෙච්ච සිදුවීම්. ඒ වගේම අපි අමතක කරන්නත් හොඳ නැහැ, මේ කණ්ඩායමම පහුගිය කාලවල ජයග්‍රහණත් ලබලා දීලා තියෙනවා. අපි ජයග්‍රහණ ලබනකට ඒ සියලු දෙනා අනුමත කරන්නත් පරාජයන් සිදු වෙනකට ඒ කට්ටිය ප්‍රතික්ෂේප කරන්නත් අපි කටයුතු කළ යුතු නැහැ. දැන් ආසියානු කුසලාන ගත්තොත් එහෙම අපි අනුශූරතාවේ දිනා ගන්නවා. ඉන්දියාවට පරදීන. ඊට ඉස්සර තිබුණු 2020 World Asia Cup එකේ අපි ජයග්‍රහණේ වාර්තා කරනවා. අපේ කණ්ඩායම මේ කණ්ඩායමේ ව්‍යුහ වෙනස් වෙලා නෙමෙයි. පුහුණු කරුවෝ ඒ කණ්ඩායමයි. මම දැක්ක දැන් සමහර පිරිස් පුහුණු කරුවන්ට පවා චෝදනා එල්ල කරනවා. මම හිතන්නේ මේක අපි පැත්තක තියාගන්නවා. පරිපාලනයේත් නම් අපිත් එක ප්‍රශ්න තියෙනවා. අපි පරිපාලනය වෙන් කරගන්න ඕනේ. පරිපාලනයේදී අපි දේශපාලනය ගැන ආයුතුත් නැහැ. විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා අපිටත් වගකීම බහලා දීලා තියෙනවා. මේ ක්‍රිකට් විශේෂයෙන්ම පරිපාලනය පිළිබඳව නීති පිළිබඳව අධ්‍යයනය කරලා යෝජනාවලියක් ලබා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට. එසම මම ඒක ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඉන්න පරිපාලනය ගැනවත් හිටපු පරිපාලනය ගැනවත් අපි කරන්න ඕන කුමක්ද කියන එක. මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ඕනතරම් අධ්‍යක්ීම් තියෙන දැනුම තියෙන පුහුණුව අපේ විශේෂත්වය තියෙන ක්‍රීඩකයෝ ඉන්නෝ පැරණි ක්‍රීඩකයෝ ඉන්නෝ ඒ සඳහා උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. දැන් අපි කවුරුවත් මම හිතන්නේ හිතන්න ඕන කියලා අපිත් ක්‍රිකට් ගහලා තියෙනවා ඉස්කෝලේ ක්‍රිකට් ගහලා තියෙනවා ඒකින්ද අපි ඊට වැඩිය දන්නවා කියලා. මෙතන බැලුවොත් එහෙම 225 ඔක්කොම ක්‍රිකට් ගහලා ඇති. ලංකාවේ ක්‍රිකට් නොගහන මිනිහෙක් නැහැ. පාසල් කාලේ හරි ගහනවා කොහේ හරි ගහනවා. හැබැයි අපි ක්‍රිකට් ගැහුවයි කියලා පාසල් කාලේ ක්‍රිකට් ගැහුවයි කියලා විශ්වවිද්‍යාලේ ක්‍රිකට් ගැහුවයි කියලා නැත්නම් කොහේ හරි ගිහිල්ලා ගමේ කොහේ හරි ක්‍රිකට් ගැහුවයි කියලා හිතනවා නම් අපිට ගිහිල්ලා උගන්වන්න පුළුවන් කියලා ඒකත් වැරද්දක් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. එහෙම හිතන්න හොඳ නැහැ. සමහරවිට ක්‍රිකට් ගහන මිනිස්සු නෙමෙයි පරිපාලනයට එන්නේ. සමහරවිට හොඳම ක්‍රීඩකයෝ නෙමෙයි පුහුණු කරුවෝ බවට පත් වෙන්නේ. දැන් අනිත් රටවල් වල ගත්තොත් එහෙම පුහුණු කරුවෝ බොහෝ දෙනෙක් මේ අතීත පුහුණු මේ ක්‍රීඩා කරපු පුරිසුත් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටෙත් අපි දේශීය පුහුණු කරුවොත් එක්කත් අපි කරලා තියෙනවා. ඔබට මතක ඇති චන්දික හතුරුසිංහට අපි ගෙනාවා බංග්ලාදේශෙන් ඉඳලා ගෙනල්ලා පුහුණු කරුවෙක් බවට පත් කරා. ඒ ජාත්‍යන්තර තලයේ ගෙවන ගෙවීමක් කරා. මම මතකද රුවන් කල්පගේ දැන් ගත්තත් අපේ දේශීය පුහුණු කරුවෝ ඉන්නවා. හැබැයි මම එකක් විශ්වාස කරනවා දේශීය වුණත් විදේශීය වුණත් ඔවුන් පුහුණු කරුවෙක් නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕන. ඒක කරන්නේ නැත්නම් ඔවුන් වෙනත් තැනකින් ඔවුන් ගන්නවා. අපි කල්පනා කරලා මේ පිළිබඳව තීන්දුව තීරණ ගත යුතුයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. විශේෂම ජනාධිපතිතුමත් ක්‍රීඩා අමාත්‍යවරයාත් යෝජනා කරලා තියෙනවා දැන් ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා. විශේෂයෙන්ම මේක ක්‍රිකට් වලට පමණක් නෙවෙයි මේක අනෙකුත් ක්‍රීඩා සඳහා. අපි ගත්තොත් එීම අපේ පාපන්දුව, අපේ වොලිබෝල් ක්‍රීඩාව, අපේ මලල ක්‍රීඩාව, අපේ ඉතිහාසයේ තිබුණ තැනයි අපි දැන් ඉන්න තැනයි අතර විශාල පරස්පරයක් තියෙනවා. ඔය හිටපු ක්‍රීඩා අමාත්‍ය කෙනෙක් මගේ එහා පැත්තේ ඇවිල්ලා වාඩි වෙනවා. එතුමා මයිදන කතා කරයි. මොකද මේ ක්‍රීඩා කටයුතු කිරීමේදී පහසුකම් සංවර්ධනය කිරීම තමයි අපේ රජයේ වගකීම. අවශ්‍ය ක්‍රීඩා පිටි ටික හදලා දෙන එක, අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන එක, අවශ්‍ය නීතිමය කරලා දෙන එක. මේ පාර්ලිමේන්තුවේ වගකීම වෙන්න ඕන 225ම අවශ්‍ය අනපනත් හදලා දෙන්න අවශ්‍ය මැදිහත් වීම කරන එක. එහෙම නැත්නම් වෙන මැදිහත් වීම කරන්න නෙවෙයි. මම නම් එකඟ නැහැ අධිකරණයේ යන කටයුත්ත පිළිබඳව. මම මේ පෞද්ගලික මතය මම කියන්නේ. පෞද්ගලික මම මේ කියන්නේ මගේ මතය. අධිකරණයේ යන කටයුත්තක් පිළිබඳව පාර්ලිමේන්තුව හැටියට මැදිහත් විය යුතුයි කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මේක මගේ පෞද්ගලික මතය. මේ පිළිබඳව මීට පෙර විපක්ෂයේ විසින් ඕනතරම් අවස්ථාවල කියලා තිනවා අධිකරණයේ යන කටයුතු වලට මැදිහත් වෙන්න එපා කියලා. ඒක අපි කවදාකවත් සිදු නොකළ යුතුයි. උත්තර දෙන්න බැරි පිරිස්සු වෙනුවෙන් අපි පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ඉලක්ක කරන්න හොඳ නැහැ. ඒක මගේ පෞද්ගලික මතය. අපේ තියෙනවා නම් මම විශ්වාස කරනවා ක්‍රීඩා ඇමතිවරයා දීලා තියෙන චෝදනා පත්‍රයක්. දැන් දීලා තියෙනවා විගණාධිපතිවරයාගේ වාර්තාව. ඒ වාර්තාව මොකද්ද වෙන්න ඕන? ඒ වාර්තාව අපි ගේන්න ඕන කෝප් කමිටුවට. එහෙනම් කෝප් කමිටුවෙන් ඒක පිළිබඳව අධ්‍යයනය කරලා නිර්දේශ කරන්න ඕන. ඊළඟ අපි නීතිමය පියවර ගන්න ඕන. ඊළඟ මේ පාර්ලිමේන්තුවේ මතක ඇති ගරු විපක්ෂ නායකතුමාට පාතාලේ නායකයන් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා නීතිඥවරයෙක්ට චෝදනාව එල්ල වෙනකොට නීතිඥ සංගමයේ සහ විපක්ෂයේ වෙලා වෙයිලා කිව්වා එහෙම චෝදනාව එල්ල කරන්න එපා ඕනම නීතිඥයෙක්ට අයිතියක් තියෙනවා කියලා. ඕනම් පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී ඉන්න. ඒක තමයි තියෙන අයිතිය. එනිසා අපි ඒකත් අභියෝගයට ලක් කළ යුතු නැහැ කියන එක මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. අපිට මෙතන සම්මත කරන්න පුළුවන් 50 ඕන තරම්. අපි 50 සම්මත කර සැනින් ඒකට විසඳුම් ලැබෙනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපිට අද මෙතන සම්මත කරලා හරි ක්‍රිකට් පාලක මණ්ඩලය අයින් වෙන්න මෙන්න මේ පාලක මණ්ඩලය අයින් වෙන්න කියලා කිව්ව සැනින් ඒක ක්‍රියාත්මක කරන්න තියෙන මොකද්ද නීතිමය බැඳියාව? මම දන්නේ එහෙම නීතිමය බැඳීමක් තියනවාද? එහෙම නැත්නම් අපි මේ කරන්නේ පීඩනයක් යෙදීමක්ද? පීඩනයක් යෙදීමක් නම් ඒක හරි. නීතිමය බැඳීමක් නම් ඒක තියනවා වෙන මතයක්. අපි මේ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. අපි සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අපිට තියෙන ආදරයක්. 96 ලෝක කුසලාණෙන් අපේ රට එකතු වුණා. ජාතීන් එකතු වුණා. ඒ தත්ත්වය තමයි අපි පවත්වාගෙන ගියේ හැමදාමත්. හැබැයි අපිට මතක තියාගන්න අපි 96 ලෝක කුසලානේ දින්න වගේම 99 තිබ්බ ලෝක කුසලානේ අපි පළවෙනි වටෙන් අපි ඉවත් වුණා. පළවෙනි වටෙන් ඉවත් වුණා. 96 ගහපු කණ්ඩායම තමයි 99 ගැහුවේ. පළවෙනි වටෙන් ඉවත් වුණා. හැබැයි ඊට පස්සේ අපි 2015 දක්වා 2014 අවසාන තරගයට ආවා ඉන්දියාවේ. හැබැයි ඒ හැම ලෝක කුසලානේම අඩුම තරමේ අපි ඇවිල්ලා තියෙනවා. සෙමි ෆයිනල් එකට අවිල්ල තියෙනවා. වෙස්ට් ඉන්දීස් වල තිබ්බ එකේ ෆයිනල් එකට ආවා. ඉන්දියාවේ තිබ්බ එකේ ෆයිනල් එකට ආවා. ඊට පස්සේ අපි ලංකාවේ තිබුණු T20 එකේ ෆයිනල් එකට අවිල්ල අපි පැරදුනා වෙස්ට් ඉන්දීස් වලට. ඊට පස්සේ අපි ලෝක කුසලානේ T20 එක අපි දින්නා. චැම්පියන්ස් ට්‍රෝෆි එක දින්නා. අපි ජයග්‍රහණ ලබලත් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන අපි ඉතිහාසයේ තිබුණු පාසල් ක්‍රිකට් කියන එක දැන් අද ටිකක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සර ගත්තොත් එම සීසන් එක ලකුණු 1000ක් ගහනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ලකුණු 1000ක් ගහන්න ඉතාමත්ම දෙන්නයි තුන්දෙනයි. දැන් හැබැයි ලකුණු 1000ක් ගහන ඉන්නවා 10ක් 15ක් ඉන්නවා පාසල් ක්‍රීඩකයෝ. ඒකෙන් කොහොමද අපි තෝරගන්නේ? ඔවුන්ට දෙන පුහුණුව මොකද්ද? ඔවුන් මොන තලයටද ගේන්නේ? මෙන්න මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට පමණක් නෙවෙයි අධ්‍යාපන අමාත්‍යාංශයටත් වගකීමක් තියෙනවා එකට එකතු වෙලා මේ කටයුත්ත කිරීම. දැන් මහින්දානන්ද අලුත්ගම ඇමතුමා ඉන්න වෙලාවේ අපිටත් අපේ දිස්ත්‍රික්ක වලට පළාත් වලට ඇවිල්ලා ක්‍රීඩා පහසුකම් හදලා දුන්නා. මේ ක්‍රීඩා පහසුකම් තියෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩා විතරක් නෙවෙයි මම කියන්නේ මේ හැම ක්‍රීඩාවටම මේක තියෙන්න ඕන. ඒ නිසා අද දවසේ පාර්ලිමේන්තුවේ මේ එකතු වෙලා ඉන්න මොහොතේ මේක ක්‍රිකට් ක්‍රීඩාවේ එක කණ්ඩායමකට චෝදනා එල්ල කරන්න පාවිච්චි කරන්නේ නැතුව විශේෂයෙන්ම ක්‍රීඩා පනත සංශෝධනය කරන්න අපේ අනෙකුත් ක්‍රීඩාවන්ට අවශ්‍ය අඩිතල පහසුකම් ටික හදලා දෙන්න රජයක් හෝ ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් හැටියට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න පාවිච්චි කරන්න කියන එක තමයි මට නම් කරන්න තියෙන ඉල්ලීම. අපේ ක්‍රීඩකේ අවසාන තරගයට දැන් මුහුණ දෙනවා හවස 2ට. ඒ නිසා අපි ඒ සියලු දෙනා දිරිමත් කරන්න ඕන. රට වෙනුවෙන් ඒ පිලිස ක්‍රීඩා කරන්න. මම හිතන්නේ කවුරුවත් ගිහිල්ලා මේ ජනප්‍රිය මත තියෙනවනේ. දැන් ඉන්දියාවේ මැච් එකක් පරදුනාම කියනවා මේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාට ටෑග්ගක් හැටියට තමයි මේ පරද්දන්නේ කියලා කියනවා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඒ කාලේ චෝදනා කරා ෆයිනල් එක වික්කා කියලා කිව්වා. දැන් ඉස්සෙල්ලා කිව්වේ දේශපාලඥයෝ වික්කා කියලා. දැන් ඒක කෙලින්ම ඇවිල්ලා ක්‍රීඩකයොන්ටත්ලා ක්‍රීඩකයෝ විකුණන්න ගහන්න අවිලා තියෙන්නේ. දැන් ඉස්සර කියන්නේ මෙන්න මෙයා අහවල් දේශපාලඥ වික්කා. දැන් ඊට පස්සේ ඒක ආව පුහුණු කරුවන්ට ආවා. දැන් මන්දක කියනවා මහල විකුණනවා කියලා. මම හිතන්නේ මහේල ජයවර්ධන මේ රටේ ගෞරවනීය ක්‍රීඩකයෙක් හැටියට විශේෂයෙන්ම විදේශ කණ්ඩායම්වල පවා පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරන ඒ තමන්ගේ තියෙන කාලය පැත්තකින් තියලා තමයි ලංකාවේ කණ්ඩායම් වෙනුවෙන් ඒ අවශ්‍ය මැදිහත් වීමක් කරන්නේ. ඒ නිසා මෙන්න මේ පිරිස් අපි රඳවා ගන්න ඕන. ක්‍රීඩා ඇමතුමාට අපි සහාය දෙනවා. අපිට පුළුවන් නම් කමිටුවක් හැටියට අපේ සියලුම හිටපු ක්‍රීඩකයන්ට කතා කරලා
ඇමතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ක්‍රීඩා පරිපාලනයේ හිටපු පිරිස් වල කතා කරලා ගෙන්නගෙන මේ කට්ටිය එකතු කරගෙන අලුත් ගමනක් යන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීමත් නීතිමය ප්‍රතිපාදනත් ඒ අවශ්‍ය යෝජනාවත් ලබා දීම සඳහා තමයි අනුකමිටුව දැන් මේ පෙරේදනේ ගරු මන්තුමා අපි අනුකමිටුව අපි යෝජනා දෙන්න අපි අනුකමිටුව අද රැස් වෙනවා අද හවස 3:30ට අපේ ජනාධිපතිතුමා නව යෝජනා කීපයකුත් වෙලා තියෙනවා ඒක අපි අද්දිනේ කරනවා හැබැයි හිතන්න එපා නිකන් අනුකමිටුව ඉන්න හතර දිනාට ගිහිල්ලා ඊළඟ මැච් එක ගහන්න කියන වගේ මේ මේක හිතනවා නම් මේ අපි අනුකමිටුව ඉන්න හතර දෙනා ඉන්නේ ඊළඟ කණ්ඩායම තෝරගන්න පුහුණු කරුව තෝරගන්න පරිපාලනය තෝරගන්න කියලා ඒක නම් නෙවෙයි අපේ වැඩ අපිට එහෙම කරන්නත් බෑ අපි ක්‍රිකට් ගහලා තිබුණට එහෙම කරන්නත් බෑ අපිට හරි ඒ කියන්නේ කවුරු හරි හිතනවා නම් ක්‍රිකට් ගහලා තියනවා ඒකින්ද ගිහිල්ලා අපි ඊළඟ කණ්ඩායම තෝරගන්න පුළුවන් එයාට ගහන විදිය කියලා දෙන්න පුළුවන් පුහුණු කාර්යය කවුද කියලා තීන්දු කරන්න පුළුවන් පරිපාලනය කවුද දෙන්න පුළුවන් ඒක මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 කාටවත් අපිට පුළුවන් කියන එක ඒක අපි බාර දෙමු එළියේ ඉන්න පරිපාලනකයන්ට ඒකේ අපේ ඉන්න අධ්‍යක්ෂින් තියෙන පිරිස් වලට මම හිතනවා අපේ රටට ආදරය කරන තාම ක්‍රීඩකයෝ ඉන්නවා අපේ ක්‍රීඩා කරපු පිරිස් ඉන්නවා ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න පුළුවන් හොඳ පුහුණු කරුවෝ ඉන්නවා අපේ ඒ පිරිසුත් එකතු කරගෙන හැබැයි අපි ගන්නකට මම නම් හිතන්නේ කරු මුලසනේ මන්ත්‍රීතුමනි අපි දේශීය පුහුණු කරුවෙක් නේ ගන්න ඒකින්ද අපි යට අර විදේශීයෙක් කෙනා ගාන්ට ගෙවන්න ඕනේ නැහැ කියලා අපි අතාරින්නම් හොඳ නැහැ මොකද ඕන්නෙන්නේත් රැකියාවක් කරන්න ඒ වෘත්තීය ගෞරවය අපි ආරක්ෂා කරලා දෙන්න ඕන ඕනතරම් ඉන්නෝ ගිහිල්ලා අපේ හොඳට පුහුණු කරපු දැන් පහුගිය කාලේ T20 අපේ LPL එහෙම තියෙනකට අපේ හිටපු පුහුණු කරුවෝ හිටපු ක්‍රීඩා නායකයෝ දැන් තිලින කණ්ඩම්බිලා වගේ කට්ටිය ඉන්න හොඳ අපේ පුහුණු කරුවෝ ඉන්නෝ ඉතින් ඕන්න අපිට ගෙනැල්ලා කතා කරලා ඒ පිරිස් එක සාකච්ඡා කරලා මොකද එක පැත්තකින් සමහරලාට මේ චෝදනාව එල්ල වෙනවනේ දැන් මැච් එක පරදිනකට අපිට කියන්න පුළුවන් තේරීම් කමිටුව තමයි මේ වැඩේ කෑවේ කියලා මැච් එක පරදිනට කියන්න පුළුවන් පරිපාලනය තමයි මේක කෑවේ කියලා මැච් එක දිනනකට අපි එහෙම කියන්නේ නැහැ අනු අනිවාර්යෙන්ම එනවා ඔබතුමා හරි තව ටික දවසක් යනකොට අනු කමිටු ඉන්න අපි හතර දිනකට ගියා උඹලා තමයි මේක කෑවේ කියලා
අවසන් කරන්න ඔබතුමා කාලය අවසන්යි
අපේ කමිටුවේ වගකීම තියෙන්නේ කණ්ඩායම් තේරීම පරිපාලනයේ තේරීම කියන එක නෙවෙයි මේ අවශ්‍ය වෙනස් වීම මොනවද කියන එක අදහස් අරගෙන යෝජනා දෙන එක ඒක බාර ගන්නවද නැද්ද කියන එක ඊළඟට පාර්ලිමේන්තුවේ සහ ඒ පරිපාලනයේ කටයුත්තක් ඒක කිරීම තමයි කළ යුත්තේ එසම නැවත වතාවක් කියනවා ඒ වගේම මම එකක් කියනවා අපි මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියන වෙනමම තියෙන ආයතනයක් දැන් මේ 225ම අපි යෝජනාවක් ගේනවා නම් යම් ආකාරයක අපිට තහනමක් කරනවා නම් 225මත් ඒකත් බාර ගන්න ඕන ඒක එන වෙලාවට විතරක් ඒක ආණ්ඩුවේ වැඩක් කියලා නම් අත හොදා ගන්න ලෑස්ති වෙන්න එපා හරි ඒ යෝජනාව වෙනකට මේ අන්න දැන් ෆුට්බෝල් තහනම් වුණා රග තහනම් වුණා මේක
ආණ්ඩුවේ කරනවා
එතන ක්‍රිකට් වලටත් මම කියන්නේ මම එහෙම එකක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මොකද අපි බලාපොරොත්තු වෙන ඊළඟ ඒවටත් ඉදිරියේදී තරඟ කරලා යුතුයි කියලා අපේ කණ්ඩායමේ මානසිකත්වෙන් තියන්න ඕන ඒ නිසා මේ වගකීම අපි සියලු දෙනාම අපි බාරගත යුතුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ
බොහොම ස්තුතියි ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
ඔව් සර්
මුල අසනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද රටේ ප්‍රශ්න රාශියක් ජනතාවට දෛනිකව ජීවත් වීම පිළිබඳව තිබෙද්දී අපිට ක්‍රිකට් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තිබෙනවා ක්‍රිකට් කියන්නේ ඉතාමත් වැදගත් දෙයක් තමයි ක්‍රීඩාව සාමාන්‍යයෙන් කායික මානසික වර්ධනය සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි අද මොනවා මෙතන කතා කළත් අද තව පැයකින් කාමාරකින් ආරම්භ වන ශ්‍රී ලංකා නව ශ්‍රී ලාන්ත ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනා කරන්නේ ඒ ක්‍රීඩකයින් ජයග්‍රහණය උන්ගේ මානසිකත්වයේ හදන්න ඒ මොකද මේ කරන කතාවල් ඔක්කොම ඒගොල්ල ඉන්න තැන අද කොයි හරි තියෙන තැන අහගෙන ඉන්නවා ඒක නිසා ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කළ යුතුයි අද තිබෙන ක්‍රීඩා තරගයේදී පිළිබඳව මැච් එකේ සම්බන්ධයෙන් ඒ වගේම තමයි ක්‍රීඩාව කියන එකම අනිත් පැත්තෙන් යන දේ තමයි පාසල් දරුවා ක්‍රීඩාව එක්කම එන ඊළඟට ඉන්නේ පාසල් දරුවන් පිළිබඳව පාසල් දරුවන් සම්බන්ධයෙන් උත් හරියට පහේ ශිෂ්‍යත්වයට දරුවන්ට වද දෙනවා වගේ සමහර දෙමව්පියෝ සමහර ක්‍රීඩාවලට දරුවන්ට වද දෙනවා ඒ මොකද කොමාරි මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න 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 කොහොමද කියලා. ඉතින් ඒක නිසා අපිට මේ සම්බන්ධයෙන් කතා කරන විට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මම පොළොන්නරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමේ අවුරුදු 20ක් සභාපතිවරයා වශයෙන් හිටියා මීට කලින්. ඒක නිසා මේ පිළිබඳව යම් සුළු අවබෝධයක් මට තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව. මේ දූෂණය වංචාව හොරකම කියන එක අද ඊයේ කාරණයක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් අවුරුදු 25ක් 30ක් ඊට වඩා එහාට ගිය කාලයක ඉඳලා මේ දූෂණය වංචාව පිළිබඳව තිබෙන්නේ. අපේ රටේ වංචාව දූෂණය හොරකම කියන එක තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විතරක් නෙවෙයි. අද අපි කතා කරන්නේ මේ ශ්‍රී ලංකා මාතාව කියන මහා උතුම් දේහේ ඒ මාතාවගේ එක් කොනක තියෙන කෑල්ලක් පිළිබඳව අපි පහුගිය කාලයේ සෞඛ්‍ය ශේත්‍රය ගැන කතා කළා. අද අපි ක්‍රීඩාව ගැන කතා කරනවා. නමුත් පොදුවේ ගත්තාම මුළු රටේම සෑම ආයතනයකම වංචාව දූෂණය හොරකම කියන එක නැති තැනක් නැහැ. ඉතින් ඒක නිසා දැන් අද මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී විශේෂයෙන් මම අවධානය යොමු කරන්නේ අද මේ විවාදයේ වුණත් අදවස තව පැයකින් හමාරකින් තිබෙන ක්‍රීඩා තරගයේ පිළිබඳව වුණත් මේ රටේ වඩාත්ම පාසල් දරුවෝ බලාගෙන ඉන්නවා. එතකොට පාසල් දරුවන් සඳහා මේ ක්‍රිකට් මණ්ඩලයෙන් ක්‍රිකට් කමිටුවෙන් විශේෂයෙන්ම අපේ රටේ තිබෙන මේ කරන හොරකම් අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ මේ සල්ලි යන්න ඕනේ කාටද? මේ හොරකම් කරන සල්ලි යන්න ඕනේ ගම්වල පාසල්වල දරුවන්ට උන්ගේ ක්‍රීඩාව සඳහා. අපි වොලිබෝල් ගහපු අය, එල්ලි ගහපු අය මම ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ පාසල් දරුවන් පුහුණු කරන්න. අද අපි ගාවට මම දන්නවා මෙතන ඉන්න මැතිඇමතුරු ගාවට මගේ දැන් අවුරුදු 35ක් මේ පාර්ලිමේන්තුවේ අනන්ත අප්‍රමාණ පාසල් දරුවෝ ඉන්නවා ක්‍රිකට් වලට බෝලයක් ගන්න ඊළඟට අනික් අවශ්‍ය උපකරණ ටික ගන්න මේ ක්‍රිකට් භාණ්ඩ ටික අරගෙන දෙන්නයි කියලා හිතන්. එතකොට ඒ ක්‍රිකට් භාණ්ඩ ටික නැත්නම් ඒ දරුවන්ගේ මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. පාසල් අධ්‍යාපනයේදී දරුවාට විශේෂයෙන්ම අධ්‍යාපනයේ වගේම ක්‍රීඩාව සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සම්පත් ලබා දීලා ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය හැදුවේ නැත්නම් මූලික වශයෙන්ම විෂයමාලා නිර්දේශය තුළ පමණක් බුද්ධි වර්ධනය ඇති වෙන්නේ නැහැ. මානසික වශයෙන් කායික වශයෙන් ක්‍රීඩාව තුළින් ඇතිවෙන ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණු රාශියක් තුළ විද්‍යාත්මකව අධ්‍යාපනයේ තමාගේ හිත වඩාත් යොමු වීමට ක්‍රීඩාව විශාල ශක්තියක් වෙනවා. මේ රටේ කුඩුකාරයෝ, පාතාලයෝ, අපරාධකාරයෝ, මීමරුවෝ, වංචාකාරයෝ මේ සෑම කෙනෙක්ම සිද්ධ වෙලා බිහි වෙලා තිබෙන්නේ මේ රටේ මූලික වශයෙන්ම මේ තිබෙන රටේ සෑම අංශයකම තිබෙන හොරකමත් එක්ක රට කඩා වැටලා තිබෙන නිසා. ඒක නිසා මේ කඩා වැටිච්ච රට මේකෙන් බේරගන්න නම් ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන්ම සෑම අංශයකම තියෙන දූෂණය වංචාවෙන් තොර පාලනයක් මේ රටේ තිබෙන්නට අවශ්‍යයි. පාසල් දරුවන් පිළිබඳව කතා කරන විට පාසල් දරුවාගේ මූලික වශයෙන්ම තිබෙන මානසික තත්ත්වය ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අපි දන්නවා මොනතරම් දරුවෝ උනන්දුද කියන කාරණාව. ඒ තුළ ඒ දරුවන් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට අපි විසින් රජයක් විදියට වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ අවශ්‍ය දිය යුතු සහයෝගය නිසි ලෙස කිසිම දවසක ලැබිලා නැහැයි කියන එක තම ගන්න දෙයක්. කොළඹින් පිට ඈත පොළොන්නරුව, අනුරාධපුරයේ හම්බන්තොට, මොනරාගල උතුර නැගෙනහිර වගේ පළාත්වල පාසල්වල දරුවෝ හුඟක් දක්ෂෝ ඉන්නවා මේ සඳහා. මේ රටේ බොහෝ විශේෂේස්තරවල දක්ෂයින් බිහි වෙලා තිබෙන්නේ පහුගිය දශක කිහිපය තුළ නගරයට වඩා ගමෙන්. ඒ වගේම තමයි ක්‍රීඩාවටත් නගරයට වඩා ගමෙන් තමයි බිහි වෙන්නේ. ඒ තත්ත්වයන් තුළ අපි මූලික වශයෙන්ම මේ වංචා හොරකම් දූෂණය වංචාව නැවැත්වීම ඉතාමත් අවශ්‍යයි. ඒ සඳහා නීති රීති සකස් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම මේ හොරකම් කරන සල්ලි මේවා වළක්වගෙන මේ සල්ලි වඩාත් යා යුත්තේ පාසල් දරුවාගේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨරේ වර්ධනය කිරීමට කියන එක ප්‍රකාශ කරමින් මට තිබෙන සුළු කාලය දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු තුමා. Until Parliament adjourn until 1 p.m. For the lunch.